Order, please.
Katanaika Varaya Visin Karnalaba Nivedana. Garu Mantri Varuni, Vilpattuwa Jathika Vanodyane, Ashita Navata Pajinchi Kirima Pirimada Soya Bala, Vata Kirimata Patkarnalada, Janadhipati Commission Sabhave Vata Pitapatak, Parliamentuwata Laba Ganeema Pinisa 2019 Maartu Masa 22 Dina, Garu Katanaikatuma Visin Karnalada Likhita Illima Prakarawa, Athigaru Janadhipatituma Visin, 2017 ජූනි මාස 21 වෙනිදා පත්කරනු ලැබූ මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධන කාර්යයන් සඳහා නිදහම් දාස් ක්‍රීමට නිර්දේශ ඉදිරිපත් කිරීමේ කමිටු වාර්තාවේ එක් පිටපතක් ජනාධිපතිපති ලේකම්වරයාගෙන් 2019 මාර්තු මාස 26 වෙනිදා ගරු කතානායකතුමා වෙත ලැබී තිබෙන බව දන්වා සිටින අතර සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය පිණිස එකී වාර්තා පිටපත පාර්ලිමේන්තුවේ පුස්තකාලය තබා ඇති බව මෙම ගරු සභාවට දන්වන්න කැමැත්තෙමි. ඉපෙනේකනාදී පිළිගැන්වීම ගරු කර්මාන්ත වාණිජ කටයුතු දිකුණින් නැවතන ප්‍රතිගලයෙන් නැවත පදිංචි කිරීම සමපකාර සංවාද සහ වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවාද නමැතිතුමා
යෝජ්‍ය කතානායකතුමනි 2015 වර්ෂයේ සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් ප්‍රකාශනයේ මම ඉදිරිපත් කරමි. එම වාර්තාව නිෂ්පාදන හා සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු වැවිරි කර්මාන්ත අමාත්‍යතුමා
නියෝජ්‍ය කතානායකතුමනි 2017 වර්ෂය සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
බොහොම ස්තුතියි. කාරක සභාව වාර්තා පිළිගැන්වීම නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු අජිත් මාන්නාපිර මහතා විසින් පිළිගැන්වීම
ඒ වෙනුවට
ගරු හේෂාම් තානගේ මන්ත්‍රීතුමා පිළිගන්වනු ඇති.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති අජිත් මාන්නාපිර මහතුමා වෙනුවෙන් මම ඒක ඉදිරිපත් කරනවා. අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත 2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ විශේෂ විධාන පනතේ 7.2 වගන්ති යටතේ වූ නියමය 87 වන අධිකාරිය වූ බාර ආඥා පනතේ 6 අ වගන්තියේ 19 ඒ වගන්තියේ සමග කිවිය යුතු 115 අ වගන්ති යටතේ නියෝග 2017 වර්ෂය සඳහා නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව 2016 වර්ෂය සඳහා නීතිපත් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව 2016 සහ 17 වර්ෂ සඳහා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා එවැගේම 2016 වර්ෂ සඳහා ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව 2016 වර්ෂ සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව සහ 2008-17 වර්ෂ සඳහා අල්ලස්සෝ දූෂණ චෝදන විමර්ශන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා සම්බන්ධ වූ නීති ඒකීකාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරනවා.
බොහොම ස්තුතියි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්.ඒ. සුමන්දිරන් මහතා විසින් පිළිගැන්වීම ඒ වෙනුවෙන් ගරු විමල් රත්නායක මැතිතුමා මහතා පිළිගන්වනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන ලද 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේ නියමයන් 2-2007 අංක 46 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් සහ 3-235 වන අධිකාරිය රේගු ආඥා පනත යටතේ යෝජනාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
බොහොම ස්තුතියි. අංක 3 කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු වෛද්‍ය තුෂිතා විජයමාන මහත්මිය විසින් පිළිගැන්වීම
පාසල් සිසුන් සඳහා ප්‍රජනන සෞඛ්‍ය ගැනීම සම්බන්ධයෙන් කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් සකස් කරන ලද වාර්තාව මම ඉදිරිපත් කරමි. කරු නියෝජ්‍ය කතානායකතුමනි ළමා හිංසනය වැළැක්වීම සඳහා නීති හා ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම හා ක්‍රියාත්මක කිරීම මෙන්ම දරුවන්ගේ අයිතිවාසිකම් ජාතික ප්‍රතිපත්ති හා ජාත්‍යන්තර සම්මතයන්ට ගැලපෙනසේ උසස් මට්ටමට පමුණුවමින් සියලුම දරුවන්ට සමාන අවස්ථා සලසා දෙනු පිණිස සැලසුම් වැඩසටහනා ව්‍යාපෘති සැකසීම හා ක්‍රියාත්මක කිරීම යන වගකීම් ඉටු කරමින් ළමා පරපුර වෙනුවෙන් මහත්මයක් සිදු කරන කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ළමා පරපුර මුණපාන සමාජ ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීමේ නිරතව සිටින්නීය. දරුවන් තුල ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ නිසි දැනුම් භාවයක් නොමැති ළමා අපයෝජන හා සිදුවීම් සඳහා බෙහෙවින් බලපා ඇති බව හඳුනාගත් කාරක සභාව ඒ සම්බන්ධ නිසි අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීමෙන් එකී ගැටලු අවම කරගත හැකි බව හඳුනා ගන්නා ලදී. මෙම සම්බන්ධයෙන් කාරක සභාවේදී විද්වත් මණ්ඩලයක් හමුවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පාසල් සිසුන් සඳහා ප්‍රජනන සෞඛ්‍ය ගැන්වීමේ අත්පොතක් ජාතික අධ්‍යාපන ආයතනය හා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහාය ඇතිව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සම්පාදනය කරන ලදී. අත්පොත හඳුනා දෙමින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් සභා අධ්‍යාපන ඇමතිවරුන් හා මාධ්‍ය දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් 2017 මැයි මස 25 වෙනිදා පාර්ලිමේන්තුවේදී පවත්වන ලදී. මෙම අත්පොත 12 වෙනි ශ්‍රේණියේ සිසුන් සහ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ගුරුවරුන් සඳහා භාවිතා කරන අතර මෙම අත්පොත පාදක කොටගත් නියම ව්‍යාපෘතියක් බස්නාහිර පළාතේ පාසල් වලින් ආරම්භ කර අනිත් පළාත් දක්වා ව්‍යාප්ත කිරීමට කටයුතු යෙදුව අතර එම ක්‍රියාවලිය නොකඩවා විපරම් කරන ලදී. මේ වන විට එය සියලු පළාත් සභාවල ව්‍යාප්ත වී ඇති බවත් උතුරු නැගෙනහිර පළාත්වල ගැටලු මතුව බවත් හඳුනා ගන්නා ලදී. තවදුරටත් මේ කරුණු පිළිබඳ පැවති සාකච්ඡා තුළදී බෝනෝන් රෝග ව්‍යාප්තිය සැලකිලිගත් කාරක සභාව සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය සඳහා වෙන් කරන ලද කාල පරිච්ඡේද සංඛ්‍යා වැඩි කිරීමටත් සෞඛ්‍යවත් ආහාර භාවිතය යොමු කිරීමටත් සෞඛ්‍ය විෂය අධ්‍යයන පොදුසාධික පත්‍ර සාමාන්‍ය විභාගය සඳහා අනිවාර්ය කිරීමටත් යෝජනා කරන ලදී. අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලැබූ වාර්තාවේ පාසල් සිසුන් සඳහා ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය ගැන්වීම සම්බන්ධ අත්පොත සම්පාදනය කිරීමේ සිට නොකඩවා සිදු කරන ලබන විපරම් රැස්වීම ඉදිරිපත් වූ අදහස් යෝජනා තීරණ සියල්ල අන්තර්ගත වේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මහජන පෙස්වම් පිළිගැන්වීම ගරු එඩි ප්‍රේමදාස මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වරකපොළ නවරෝහල පාර මවුන්ට් මයිකල් වත්ත යන ලිපිනේ පදිංචි පීඒ ශාසික සම්පත් කුමාර විජය බණ්ඩාර මහතාගෙන් ලැබුණු පෙස්වම පිළිගන්න.
ගරු වෛද්‍ය තුෂ්තා විජයමාන මැතිනි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අම්බලංගොඩ තිලකපුර ප්‍රොවිඩන්ස් වත්ත අංක 148 ඒ දරණ ස්ථානයේ පදිංචි KK ආර්යලතා මහත්මියගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නුමි.
පෙත්සම් මහජන පෙත්සම් කාර්යසභාවට යොමු කරනු ලැබේ. වාර්ෂික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු හේෂා විතානගේ මැතිතුමා.
මහනුවර ගරු නියෝජ්‍ය කතානායක
ගරු නිවාස ඉදිකිරීම සංස්කෘතික කටයුතු අමාත්‍යමය නැසීමට
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නිවාස ඇමතිතුමා සති දෙකක් කල් ඉල්ලනවා.
ප්‍රශ්න අංක 2 ගරු චමින්ද විජේසිරි මැතිතුමා. අධ්‍යාපන ඇමතිතුමාගේ නැසීමට
නියෝජ්‍ය කතානායකතුමනි, අධ්‍යාපන ඇමතිතුමත් සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
ප්‍රශ්න අංක 3 ගරු වෛද්‍ය නනින්ද ජයසිරි මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායක
ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති කටයුතු ආධිකාරීතු ඇමතිතුමාගේ නැසීමට
ග්‍රාමාත්‍යතුමත් සති දෙකක් කල් ඉල්ලනවා.
ප්‍රශංක 5-4 ගරු පද්ම මුදිරිශාන්ත ගුණසේකර මැතිතුමා. ප්‍රශංක 5 ගරු ඉෂාක් රහමාන් මැතිතුමා.
කනගිටුමනි,
ගරු කර්මාන්ත වාජි කටයුතු දිගාන්නේ නැවතන්න පුදුලින් නැවත පදිංචි කිරීම මැතිතුමාගේ නැසීමට
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පිළිතුර A1 මෙම අමාත්‍යාංශයේ සුළු හා මධ්‍ය පරිමාණ ප්‍රේක්ෂක කර්මාන්ත සංවර්ධන අංශයේ දැනට ඇති වාර්තා අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇඟලුම් කර්මාන්ත 3ක් ලියාපදිංචි වී ඇති අතර එම කර්මාන්ත 3ම මේ වන විට ක්‍රියාත්මක තත්ත්වයේ පවතී. A2 ඉහත අංක 1 පිටුතුලට අදාළව පැන නොනැගී. A3 පැන නොනැගී. A අදාළ නොවේ.
ඔබතුමාගේ අතුරු ප්‍රශ්න.
අතුරු ප්‍රශ්න, මම දන්න විදිහට අනුරාධපුර දිස්ත්‍රික්කයේම දැනට තියෙන ප්‍රශ්න තමයි රැකියාව නැති ප්‍රශ්නයක සාමාන්‍ය අනුරාධපුර විද්‍යාලයේ සමස්ත ලංකාවම තියෙනවා. එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා ආරම්භ කරපු
බුදුම ප්‍රශ්නය අහන්න ඕනේ.
ප්‍රශ්නට තමයි එන්නේ. මේක තාම විවෘත කරලා නැහැ. මම දන්න විදිහට ගාමන් එතුමා අපේ එමතුමා කියපු එක ගිහිලා බලුවොත් එහෙම තමයි අරලා තමයි තියෙන එක කොහොමද අරින්නේ කියලා තමයි ඉල්ලන්නේ.
ගරු එමතුමා, ඒ පිළිබඳ පිළිතුරක් දෙනවද බුදුමා?
එතුමා අහපු ප්‍රශ්න වලට අමාත්‍යාංශය වෙලා තිනවා. අතුරු ප්‍රශ්න අපි යොමු කළා. එතුමාට
දෙවෙනි අතුරු ප්‍රශ්න.
මේ ප්‍රශ්න එමෙතුමෙනි, අපි ආණ්ඩුව ලක්ෂ 10කට රැකියාව දෙනවා කියලා අපි ලොකු බලාපොරොත්තුවක් දුන්නා ජනතාවට. අපි ඒක දැන් ඉෂ්ට කරගෙන යනවා. මම හිතන විදිහට අපේ අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ වැඩපිළිවෙලක් තමයි රැකියාව දෙන වැඩපිළිවෙල. ඒකට අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්දාවලට දන් වැඩක් නැතුව බොහොම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒකට ඉල්ලීමක් කරනවා අපිට ගාමන් ෆැක්ටරි කීපයක් හරි අදලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා
කාන්දාමාත්‍යංශයේ. ප්‍රශාංක 6 ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා. ප්‍රශාංක 7 ගරු ආනන්ද අලුත්ගමගේ මැතිතුමා. ගරු නගර සැරසුම් ජලසපාදන සහ උසස් අධ්‍යාපන ඇමතුමාගේ නැසීමට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආ එක පිළිතුර ඔව්. ආ දෙක යෝජිත මහනුවර උතුර පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘති යටතේ බෝගහකන්ද සීවලී කන්ද හා බුලත්ගොල් යන ග්‍රාම නිලධාරී වසම්බල ජල සම්පාදන කටයුතු ආවරණය කරනු ලැබේ. මෙහි සැලසුම් සකස් කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කොට ඇති අතර ඉදිකිරීම් කටයුතු 2021 වර්ෂයේ මැදභාගයේදී නිමකර අදාළ ප්‍රදේශයට පිරිසිදු පානීය ජලය ලබා දීමට නියමිතය. ආ අදාළ නොවේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ මම හිතන්නේ අදාළ අමාත්‍යතුමා තමයි මේ පිළිබඳව දන්නේ. පුතුමා දෙන උත්තරය සෑහීමකට පත් වෙන්න පුළුවන් වේවිද දන්නේ නැහැ. ඒත් මම අතුරු ප්‍රශ්නේ අහනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැනට අරණායක මාවනල්ල හරහා කුරුණෑගල දක්වා පානීය ජල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන මුල්ගල් තබලා එහි වැඩ ඇනහිටලා තියෙනවා. ඒ වගේම නාලපිටියේ ගඟහිල කොට්ටාසයෙන් තමයි මේ ජලය මේ සබරගමු ප්‍රදේශයට නැත්තම් කෑගල්ල දිස්ත්‍රික්කය හරහා යාමට සූදානම් කරලා තියෙන්නේ. මම මේ මුල්ගල් තබන උත්සවයේදීත් සිටි අගමැතිතුමා සහ අදාළ අමාත්‍යතුමා සම්බන්ධ වුණා. ඒ අවස්ථාවේදීත් මම ඉල්ලීමක් කරා මේ ජලපෝෂක ප්‍රදේශයේ අසුපිනියල්ල ඉතිහාසගත වෙන ඒ ඓතිහාසික ප්‍රදේශයෙන් අරණායක මාවනල්ල හරහා ගලා යන මාවයෙන් තමයි ඒ ජලපෝෂක ප්‍රදේශයෙන් තමයි ජලය ලබා ගැනීමට සූදානම් කරලා තියෙන්නේ. එනිසා අද ඉතාම ජල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන ගඟහිල කොට්ටාස මගිතන කිරියල්ල අපේ අමාත්‍යතුමා මේ පිළිබඳව හොඳින් දන්නවා. ගඟහිල කොට්ටාසයේ ජනතාවට පානීය ජල ප්‍රශ්නේ ඉතා තදින් බලපාන නිසා ඒ පිළිබඳව ඒ කොට්ටාසයේ ජනතාවට ජලය ලබා දීම සඳහා යම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මම ඉල්ලීමක් කරා. නැති වුණොත් ඉතා දැඩි ප්‍රශ්නයක් සමාජමය ප්‍රශ්නයක් ඇති වෙනවා මේ ජලය පිළිබඳව ඉදිරියේදී මේ ජලය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී. එනිසා මම අදාළ අමාත්‍යතුමාට මේ යෝජනාව දෙනට එතුමා කිව්වා ගඟහිල කොට්ටාසට ලිං ආශ්‍රිතව ජලය ලබා දීමට සූදානම් කරන්න. ලිඳත් නැහැ මං හිතන්නේ මුල්ගල් තිබ්බ ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. මේ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග කුමක්ද කියලා ඔබතුමාගෙන් අහන්න මම කැමති
වෙනවා.
දැනටමත් ක්‍රියාමාර්ග රාශියක් අරගෙන තිබෙනවා. දැන් විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගණනාවකට නල ජලය ලබා දීමටත් දැන් වැඩ කටයුතු කරමින් පවතිනවා. ඒ වගේම අර විසල් මහනුවර ජලපිරි පහදු මධ්‍යස්ථානයේ තවදුරටත් දියුණු කිරීමෙන් ජලය ලබා ගන්නටත් අදහස් කර තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා ජලය බෙදා දීමට සේවා ජලාශ 28ක් හා පොම්පාගාර 17ක් ඉදිකිරීමටත් ඒ සැලැස්මේ තියෙනවා. එතකොට ව්‍යාපෘතිය හරහා සම්පූර්ණ නර එළීම කිලෝමීටර් 670ක් බලාපොරොත්තු වෙනවා. එළන්න මහනුවර වැය වෙන මුළු මුදල රුපියල් මිලියන 45,000ක් කියලා තියෙනවා. ඉතින් ඒ කටයුතු ඒ විදිහට සිද්ධ වෙවිනුත් පවතිනවා. එතුමා කියන යෝජනා සියල්ල අපි අමාත්‍යතුමාට යොමු කරලා අවධානයට ලක් කරන්න.
බොහොම ස්තුතියි. ඔබතුමා දෙවෙනි අතුරු ප්‍රශ්නයක් තියෙනවද?
ප්‍රශ්නයට උත්තරේ නම් හම්බුන්නේ කනගාටු වෙනවා ගරු ඇමැතිතුමනි. දෙවැනි අතුරු ප්‍රශ්නය, ඒ වගේම නාලපිටිය නගරය හරහා ගොරකොය සහ පස්බාගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට ජලය ලබා දෙන හයින් පෝට් කොටසෙන් ආරම්භ කරන ලද මං හිතන්නේ විශාල ප්‍රදේශයක් ආවරණය වෙන ජල යෝජනා ක්‍රමයක් මං හිතන්නේ පුද්ගලික ඉඩමක පරිත්‍යාගශීලී කෙනෙකුගෙන් ලැබිච්ච ඉඩමක තමයි මේ ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ. මං හිතන්නේ එතුමට මුදල් ගෙවිලත් නැහැ කියන ආරංචිය තමයි තියෙන්නේ. කෙසේ වෙතත් මේ ජල යෝජනා ක්‍රමය දැනට ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. ගරු ඇමැතිතුමනි, මේ ජල යෝජනා ක්‍රමය පුද්ගලික ආයතනයකට දීලා නඩත්තු කිරීම සඳහා කටයුතු කිරීමට යන බව අපිට ආරංචි වෙලා තියෙනවා. මං හිතන්නේ මේ පිළිබඳ ඔබතුමා මං හිතන්නේ හරියාකාර තොරතුරු නොදන්නවා ඇති. එහෙත් මං හිතන්නේ අදාළ අමාත්‍යතුමාට යොමු කළා ඉතා ඉක්මනින් මේ පිළිබඳව විස්තරයක් ලබා දෙනවා නම් මම සතුටු වෙනවා. මං හිතන්නේ ඔබතුමාගේ ඉල්ලීම මම කරනවා.
එතුමාට ලැබිච්ච ආරංචිය ඇමතිතුමාට දැනුම් දෙනවා සොයා බලන්න.
බොහොම ස්තුතියි. ප්‍රශාංකාට ගරු බිමල් රත්නායක මැතිතුමා
මම අහනවා ගරු කතානායක.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමා නැසීමට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආ එක පිළිතුර පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී දැනට භාවිතා වන 24/2018 චක්‍රලේඛයේ 7211 හි පදිංචිය තහවුරු කරන ප්‍රධාන ලේඛන යටතේ සින්නක්කර හා තෑගිඔප්පු වලට පමණක් නොවේ රජයේ ප්‍රධානවලටද ලකුණු 30ක් ලබා දෙනවා. බදු ඔප්පු වලට ලකුණු 12ක් ලබා දෙනවා. එතුමාගේ දෙවෙනි ප්‍රශ්නය ත පිළිතුර නගර සභාවෙන් නිකුත් කරන ලබන බදු ලියවිල්ල පමණක් නෙවෙයි අයදම්කරු කාලාත්‍රය නමින් වන විදුලි බිල්පත්, ඒ වගේම අයදුම්කරු හෝ කාලත්‍රය නමින් වන ජල බිල්පත්, අයදුම්කරු කාලත්‍රය නමින් වන වරිපණම් බදු බිල්පත්, අයදුම්කරු කාලත්‍රය නමින් වන උපැන්න සහතිකය යන ලේඛන සඳහාද එක් ලේඛනයකට ලකුණු 1.5 බැගින් ලකුණු 6ක් ලබා දෙනවා. එතුමගේ තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර නීතියානුකූල වශයෙන් රජයේ ඉඩම්වල පදිංචිව සිටින අයටද රජයේ ප්‍රධාන සින්නක්කර හා තෑගි ඔප්පුවලට හා සමානව ලකුණු ලබා දෙනවා. එසේ වුවද ජනප්‍රියයි සම්මත පාසල්වලට ඇති අධික ඉල්ලුම හේතුවෙන් නීතියානුකූලව ස්ථිරව පදිංචි වී සිටින අයට චක්‍රලේඛ ප්‍රකාරව වැඩි ලකුණු ප්‍රදානය කර තිබෙනවා. A1 රජයට වරිපණම් බදු ගෙවමින් පරම්පරා ගණනාවක සිට පදිංචිව සිටින අයගේ දරුවන්ට ධර්මරාජ විද්‍යාලය වැනි තදාසන්න පාසල්වලට ඇතුළත් වීමට අවශ්‍ය ක්‍රමවේදයක් 2020 වර්ෂයේ සිට ඉදිරියට පවත්වන බලපවත්වන චක්‍රලේඛයන් සැකසීමේදී එයට ඇතුළත් කිරීම සඳහා සලකා බැලීමට අපේක්ෂිතයි. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර අදාළ නොවේ.
ඔබතුමාගේ අතුරු ප්‍රශ්න.
ඔව්, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නය පැන නගින්නේ පිළිතුරෙන්ම තමයි. ඒ තමයි දැන් ඔබතුමා දන්නවා විශේෂයෙන්ම මහවැලි ප්‍රදේශවලත් ඒ වගේම අපි කන්තලේ වගේ ගත්තත් බොහෝ ස්ථාන තිබෙනවා මේ නුවර වගේම අවුරුදු 75-100 ජනතාව ජීවත් වෙනවා. ඔවුන්ට රජයෙන් කිසි බදු ගෙවනවා. නමුත් රජයෙන් කිසිදු ආකාරයක ඔප්පුවක් ලබා දීලා නැහැ. දැන් මම අයිය ඔන්නෝච්චියා ගම ගියා. එතනත් එහෙමයි මිනිස්සුන්ට වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමාලා ඒකට සමාන ලකුණු ප්‍රමාණයක් දෙන්නේ නැතුව විදුලි බිල් වලට සහ වෙනේවට ලකුණු ලබා දීමෙන් ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ නිසා මම ඒක පළවෙනි කාරණේ ප්‍රශ්නේ පරණගින. මගේ අතුරු ප්‍රශ්නේ තමයි ඔබතුමාලා විසින් සකස් කරන ලද නව චක්‍රලේඛයේ අනුගරු නියෝජ්‍ය කතානායකතුමනි, පදිංචි කරුවන්ට ලැබෙන ලකුණු ප්‍රමාණය ලකුණු 3කින් විතර අඩු කළා. ඒ නිසා පාසල පෙරණ සීමාවෙන්න දරුවන් පවා ඇතුළු කරන්න බැරුව විදුහල්පතිතුරු විශාල ගැටලුවකට මුහුණ දුන්න පසුගිය අවස්ථාවේදී නිසා මම දැනගන්න කැමති 2020 කරන්න යන එකට අන්නේ ආසන්න පදිංචි කරුවන්ට කලින් ලබා දුන් ලකුණු මට්ටම ලබා දීමට ආණ්ඩුව කටයුතු කරනවාද කියන්නේ.
නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාම සංවේදී කාරණයක් ගැන තුමා විමසන්නේ බොහෝ දෙනෙකුට බලපාන කාරණයක්. ඒ නිසා අධ්‍යාපන ඇමතිතුමාට වගකීමක් ඇතුව ලිඛිතවම එතුමාට මේ පිළිතුර දෙන්න දෙනවා. ඊට අමතරව එතුමාර ඔප්පු නැති ප්‍රශ්නය ගැන කිව්වා. ඒක ඉඩම් ඇමතිවරයා හැටියට මම කියන්න කැමතියි. දසලක්ෂයක් ඉඩම් ඔප්පු බෙදා දීමේ ජාතික වැඩසටහන දැන් අපි ආරම්භ කළා. කඩිනමින් ඒවා සකස් වෙමින් පවතිනවා. අපි මේ ගැටලුව හැකිතාක් ඉක්මනින් විසඳීමට පියවර අරගෙනමින් පවතිනවා.
ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ඇමතුමා අහපු ප්‍රශ්නයෙම යොදා ගන්න කමම මම දෙවෙනි ප්‍රශ්නෙට එන්න. මම දැනගන්න කැමති ඔබතුමාගේ ප්‍රතිපත්තියට ඉඩම් ඔප්පුව ලබා දීමේ ප්‍රතිපත්තියට නොච්චියාගම කන්තරේ වගේවත් ඇතුළත් වෙනවද කියන එක අහන ගමන් අහන්න කැමති. දැන් ආණ්ඩුව ස්ථාවරය මොකද්ද ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව? ජනාධිපතිතුමා කියලා තියෙනවා ශිෂ්‍යත්ව විභාගය අවශ්‍ය කරනවා කියලා. සා ආණ්ඩුව පැත්තේ මේ පිළිබඳව බැරෑරුම් ලෙස මැදිහත් වීමක් කරනවද මේ අවශ්‍ය කිරීමේ පැත්තට ගෙනියන්න කියලා.
කරු ඇමතුමා,
ශිෂ්‍යත්ව විභාගයේ සම්බන්ධව සාකච්ඡා වෙමින් පවතින කාරණයක් වගකිව යුතු පිළිතුරක් දෙන්න මම හිතන්නේ විෂය භාර ඇමතිවරයා සිටිය යුතුයි. ඔප්පු සකස් කිරීම ලංකා පුරාම ක්‍රියාත්මක වෙනවා. එක පළාතකට සීමා වෙන්නේ නැහැ. දැන් අපි ගිය 23 වෙනිදා මඩකලපුව දිස්ත්‍රික්කයේ 7000 ගානකට ඔප්පු දුන්නා. ඒ වගේ රට පුරාම දැන් මේක ආරම්භ වෙලා තියෙනවා.
බොහොම ස්තුතියි. ගරු නයිජයස මහතුමා,
අධ්‍යාපනයට ඉඩම් වලට සම්බන්ධ ප්‍රශ්නයක්. දැන් ඔප්පු දෙනකන් මේ දරුවන්ට ඇතුළත් වීම සඳහා වෙන අසාධාරණයට මොකද කරන්නේ? මොකද මේ ප්‍රශ්නේ ඔබතුමාලා හොඳයි ඔප්පු දෙන්න, දසලක්ෂයට ඔප්පු දෙන්න ගන්න එක. නමුත් දැන් මෙවර සහ ලබන අවුරුද්දේ මේක දෙනකන් ඒ අයට ලකුණු අහිමි වෙනවා. සමහර පාසල් වල ගන්නවා, සමහර පාසල් වල ගන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් ඔබතුමා මොකද
කියන්නේ? පිළිතුරක් දෙනවද ඒකට?
නෑ, ඒක මේ ඇත්ත වශයෙන් බලපාන ප්‍රශ්නයක්. මොකද මට ළඟදී වඳුරඹ මහාවිද්‍යාලයට එක වසරට දරුවෙක් ඇතුළත් කරගන්න බැරුව ඒ දරුවා ෆේස්බුක් එක හරහා කතා කරලා කිව්වා මට පාසලට තුල වෙන්න මොකක් හරි ක්‍රමයක් හදලා දෙන්න. අපි ඉක්මනට ඔප්පුව හදලා දුන්නා. ඉතින් මේ අපේ සභානායකතුමාත් මතක් කරන්නේ දීර්ඝ කාලයක් පදිංචිලා ඉන්න අයට ඔප්පුව නැති වුණත් ඒ පදිංචිය සැලකිල්ලටගෙන යම් ක්‍රමවේදයක් තිබෙනවා කියලා පාසලට දරුවෙක් ඇතුළු කරනකොට.
ඔබතුමාට මම අවස්ථාවක් දෙන්නම්. ගරු චම්මින්ද විජේසේකර මහත්මයා දැන් ඉట్లా ඉන්නවා. ඒකට තමයි මම හිතන්නේ චම්මින්ද
විජේසේකර නායකතුමනේ. ගරු අමත්තුමා දැන් ඔප්පු දෙන එක ඇත්තටම හොඳයි. නමුත් ඔප්පුව ලැබෙන්නේ අම්මා තාත්තට.
හරි.
ඒ අම්මා තාත්තට ලැබෙන ඔප්පුවේ පොඩි දරුවෝ ඉන්නවා. දරුවන්ට තමයි දරුවන්ගේ දරුවෝ තමයි පාසල.
මොකද මේක අතුරු ප්‍රශ්න විචාර යන්න පුළුවන් කමක් නැහැ. ඔබතුමාගේ ප්‍රශ්න
අමත්තුමා. ගරු අමත්තුමා. දැන් ගරු අමත්තුමා. ගරු අමත්තුමා. ඔබතුමා කිව්වානේ දීර්ඝ කාලයක් පදිංචිව ඉන්න අය ගැන සලකා බලනවා කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මගේ ප්‍රදේශයේ 100 ගිහිල්ලා තියෙනවා ඒ ඉස්කෝලේට. මේ චක්‍රලේඛන ඇවිල්ලා තියෙන ඊට පස්සේ. ඒකට තාත්තක් ගිහිල්ලා තියෙනවා. ඒත් පුතාට දෙන්නේ නැහැ මේ චක්‍රලේඛන ඊට පස්සේ ආපු ඉඳන්.
හොඳයි, බොහොම ස්තුතියි.
විශාල.
ඔබතුමා ඒකට පිළිතුරක් දෙනවද? ගරු අමතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවද?
චක්‍රලේඛ සංශෝධනයේට අවධානය යොමු කරලා තියෙන මේ සියලුම කාරණා සැලකිල්ලටගෙන.
හරි, බොහොම ස්තුතියි. දෙවෙනි මටය ප්‍රශ්නාංක 4 ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මහත්මයා වෙනුවෙන් ප්‍රශ්නයේ පන්ති ගරු මන්ත්‍රීවරයෙක් අහනවාද?
මම ප්‍රශ්නය අසර ගරු
නියෝජ්‍ය කතානායකතුමනි සභාගත කරනවා.
බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 6 ගරු අශෝක ප්‍රියන්ත මහත්මයා වෙනුවෙන් මේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවාද?
සභාගත කරනවා.
බොහොම ස්තුතියි. වරස් ප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය ගරු ෆීල් මාෂල් සරත් ෆොන්සේක මහත්මයා.
මම ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මන්ත්‍රී වරප්‍රසාද කඩියම සම්බන්ධ ඉල්ලීම 1. මා 2010 ජනවාරි මාස දේශපාලන පක්ෂ නායකයින්ගේ ඉල්ලීම මත ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස තරඟ කිරීමෙන් පසුව 2010 පෙබරවාරි 8 වන දින බොරු චෝදනා මත හිටපු පාලකයාගේ අණින් යුද හමුදා විසින් අත්අඩංගුවටගෙන රඳවා තබාගෙන සම්ප්‍රදානුකූල හා නීත්‍යානුකූල නොවූ යුදාධිකරණ දෙකක් ඉදිරියට පමුණුවා මාගේ ජෙනරල් නිල ඉවත්කොට විශ්‍රාම වැටුප අහිමිකොට මා වැලිකඩ බන්ධනාගාරයේ සිරගත කරන ලදී. 2. මේ අතරතුර මා 2010 අප්‍රේල් මාස පැවැත් වූ මහා මැතිවරණයට සිරමැදිරියේ සිට තරඟ කරන ලද අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 98,000කට වැඩි සංඛ්‍යාවක් ලබා පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක් ලෙස තේරීපත් වුණි. ඒ අනුව 2010 අප්‍රේල් 22 දින මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙන ලදී. 3. මින්පසුව නීති විරෝධී යුද අධිකරණයකින් මාහට සිරදඬුවම් නියම කළ එවකට සිටි පාලකයා 2010 සැප්තැම්බර් මාස 30 දින මා වැලිකඩ සිරගත කොට මාගේ පාර්ලිමේන්තු අසුන මාහට අහිමි කර ලැබිය යුතු සියලු පඩි නඩි හා දීමනා හා වරප්‍රසාද අහිමි කරන ලදී. 4. මීළඟට 2015 ජනවාරි 8 වෙනි දින දූෂිත පාලනයෙන් රට බේරා ගැනීමෙන් පසුව වර්තමාන ජනාධිපතිතුමා මාහට නගා තිබූ සියලු බොරු චෝදනාවලින් මා නිදොස්සා නිදහස් කොට මගේ නිවැරදිභාවය තහවුරු කර ඇත. 5. කරුණු මෙසේ හේයින් ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුම දේශපාලන පරිගැණීමකට ලක් වූ මාහට මන්ත්‍රී වරප්‍රසාද වැටුප් දීමනා මන්ත්‍රී වාහන බලපත්‍රය හා මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි වුණි. ඒ සියල්ල මහට ලබා නොදීමෙන් මාගේ මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බැවින් මේ සම්බන්ධ විමසා බලා මාහට අහිමි වූ සියලු වරප්‍රසාද නැවත ලබා දීමට පියවර ගන්නාමෙන් ඉල්ලා සිටිමි. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රී.
ඔබතුමා ඉදිරිපත් කළ මේ කාරණය ගරු කතානායකතුමාගේ අවධානයට මම යොමු කරනවා. එතුමා ඒ තීරණය සභාවට දැනුම් දෙයි. බොහොම ස්තුතියි. ගරු මන්දුරුගුණද මෙතුම ඔබතුමේ පොයින්ට් ෆෝර් එක.
ඊයේ දිනේදී මේ ගරු සභාවේ ප්‍රශ්නවලට පිළිතුරු දීමේදී අපේ ගරු ඉරාන් වික්‍රමරත්න මුදල් පිළිබඳ රාජ්‍ය අමාත්‍යතුමා දීපු පිළිතුරකට විශාල දේශීය ජාත්‍යන්තර වශයෙන් ප්‍රචාරණයක් අද මාධ්‍ය හරහා ලැබිලා තියෙනවා. ඒ අනුව එතුමගේ කතාව දාලා තියෙනවා රුපියල අව ප්‍රමාණය වීම නිසා විදේශ ණය බිලියන 626කින් ඉහළට කියලා ඉතා විශාල ප්‍රවෘත්තියක් පළ කරලා තියෙනවා. දැන් මම එතුමගෙන් ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා මේ ප්‍රවෘත්තිය තුළ මේ ඇත්ත තත්ත්වය අවතක්සේරු වීමක් හා පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරු නොමග යැවීමක් සිද්ධ වෙනවා. මක් නිසාද යත් 2015-16-17 කියන වර්ෂ තුනේම මේ 18ත් එක්ක මුදල් අව ප්‍රමාණය නිසා ජාතිය ණයබර බිලියන 10කට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. එනිසා ගරු මුදල් පිළිබඳ රාජ්‍ය අමාත්‍යතුමා මේ වර්ෂ මේ කාල පරිච්ඡේදය තුළ මුදල් අව ප්‍රමාණය වීම නිසා රුපියල කඩාවැටීම නිසා ජාතිය ණයබර වැඩි වෙච්ච ප්‍රමාණය මේ ගරු සභාවට සත්‍ය ලෙස ප්‍රකාශ කිරීම සඳහා ඉදිරිපත් වෙයි කියලා මම හිතනවා. මම ගරු ඔබතුමාගේ අවධානයට යොමු කරනවා 2013 දී මේ මගේ තියෙන විශ්වසනීය සංඛ්‍යා දත්ත අනුව රුපියල අගය වෙනස් වීම නිසා විනිමය අනුපාතය බිලියන 19කින් ණය බර අඩු වුණා. 2014 ණය බර බිලියන 89කින් අඩු වුණා. 2015 දී ණය බර රුපියල බාල්දු වීම නිසා බිලියන 285කින් වැඩි වුණා. 16 දී 187කින් වැඩි වුණා. 17 දී 225කින් වැඩි වුණා. 18 දී 350කට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි වෙලා ඇති කියලා හිතනවා. ඒ නිසා 10කට වඩා වැඩි ප්‍රමාණයකින් ජාතිය ණය බර වැඩි වීම පිළිබඳ ප්‍රකාශයක් එතුමකින් ලබා දෙන්න කටයුතු යොදන්න කියලා
මේ පිළිබඳව ගරු ඉරාන් වික්‍රමන්ත මැතිතුමාව දැනුවත් කරලා එතුමා මේ පිළිතුරක් දෙන්න වැඩපිළිවෙල සකස් කරන්න. ප්‍රධාන වැටකතුවේ ආරම්භයේ විශේෂ ප්‍රණත් කෙටුම්පත් 2019 කාර්ක සභා අවස්ථාව. පළවෙනි උපලේඛනය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ශීර්ෂ 111 සහ 220 කාන්තා සහ ළමා කටයුතු සහ වේලි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ශීර්ෂ 120 සහ 217 සලකා බැලීම පූර්ව භාග 10 සිට 12:30 දක්වා සහ අපර භාග 1 සිට අපර භාග 7 දක්වා කපා හැරීමේ යෝජනාව ගරු වෛද්‍ය නනිල් දයිස් මහතුමා.
ගරු නියෝජක කතානායකතුමනි, 2019 විසර්ජන පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාවේ අද දින විවාදයට ගැනෙන අමාත්‍යාංශ හා ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතනවලට අදාළ අංක 111, 220, 120 සහ 217 දරණ වැය ශීර්ෂයන්ගෙන් සම්ප්‍රදායනුකූලව එක් එක් වැඩසටහන්හි සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයි මම යෝජනා කරමි.
ඔබතුමා කතා කරන්නේ.
ගරු මූලාශ්‍රණ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂය මම දැන් 2015 ඉඳලා එක දිගට මේ පැත්තෙන් පටන් ගන්නවා, ඔබතුමා උත්තර දෙනවා. ගරු ඇමතුමනි, 2015 ඉඳන් ගත වෙච්ච වසර 4 තුල සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් කරන ලද සාධනීය කටයුතු කීපයක් පිළිබඳව ඉස්සෙල්ලා මම කතා කරන්න කැමතියි. විශේෂයෙන් ජාතික ඖෂධ අධිකාරී පනත මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරලා මෙරටේ ජනතාවට වැදගත් වන අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණයක මිල අඩු කරන්න ලැබීම මම හිතන්නේ අමාත්‍යංශය පැත්තෙන් ගත්ත ඉතාම සාධනීය පියවරක්. ඒ ඇතුළට සාමාන්‍ය බෝනවන් රෝගවලට අදාළ ඖෂධ පමණක් නොවෙයි, පිළිකා රෝගවලට අදාළත් ඖෂධවල සැලකිත මිල අඩුවීමක් තිබීම ජනතාවට සහනයක් ලැබිලා තියෙනවා. ඒ වගේ මං කියන්නට කැමති
පසුගිය වසර කීපය තුළ හෘද රෝගීන් සඳහා ස්ටෙන්ට් සහ අක්ෂි කාච ලබා දීමේදී නොමිලේ ලබා දීමට රජය රෝහල් මගින් ගනු ලැබුණ පියවරත් ඒ ජනතාවට එයාගේ ආර්ථික බර පහසු කිරීම සඳහා යම් පහසුවක් වෙලා තිබෙනවා. මේ කරුණු දෙකම අගය කරන අතරේ මේ ක්‍රියාවලිය ඉදිරියට පවත්වාගෙන යාමේදී එන අභියෝගයක් පිළිබඳවත් මම ඔබතුමාට මතක් කරන්න කැමතියි මේ වෙලාවේ. ඒ තමයි සාමාන්‍යයෙන් මේ ඖෂධ නිෂ්පාදනය කරන ඖෂධ සහ මේ උපකරණ නිෂ්පාදනය කරන සමාගම් ලෝකයේ අධිකම ලාභ ලබන ආයතන ඔබතුමා දන්නවා. ඒ නිසා අපි ජනතාවට ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ සහ මේ කාච ස්ටෙන්ට් ලබා දීමේදී ඔවුන්ගේ පැත්තෙන් වෙන්න පුළුවන් දේ තමයි මේවායේ ඔවුන්ගේ ලාභය පවත්වා ගැනීම සඳහා ඒ ගුණාත්මකභාවය යම් මට්ටමකට පහළ දාන කටයුතු කරන එක. ඒ නිසා අපිට අභියෝගයක් හැටියට තිබෙනවා අමාත්‍යංශයේ මගින් භාණ්ඩාගාරයේ බදු මුදල් වියදම් කරන මේ ක්‍රියාවලිය පවත්වාගෙන යාමේදී ජනතාවට වඩාම හොඳ ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ සහ මේ උපකරණ ලබා දීමේ වගකීමක් අභියෝගයක් හැටියට අපි ඉස්සරහ පවත්වනවා කියන එක මම කියන්න කැමතියි. තුන්වෙනි කාරණේ හැටියට මම මගේ කිරීමක් කරනවා ඔබතුමාලා ආරම්භ කරපු 1990 සුවසරිය ව්‍යාපෘතිය. අතර මේකෙන් රටේ මේ ක්‍රියාත්මක වෙච්ච ප්‍රදේශවල ජනතාවට සේවයක් සැලසෙනවා. ඒකෙදි මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා එහි කටයුතු වලට බඳවාගත්ත කාර්ය මණ්ඩලය. ඔවුන් මාස 3ක ඉන්දියාවේ පුහුණුවට ගිහිල්ලා තමයි ගත්තේ. මම කියන්නේ සෞඛ්‍ය සේවාවේ රෝගියෙකුට හදිසි අවස්ථාවකදී ලබා දෙන්න ඕන ප්‍රතිකාර වලට සාපේක්ෂව ඒ පුහුණුව ප්‍රමාණවත් නැහැ කියන එක අපි කවුරුත් පිළිගන්නවා. ඒ වගේම දැන් සමහර තැන්වල වාර්තා වෙලා තිබෙනවා හදිසි අවස්ථාවලදී ඔවුන් කැනියුලා එකක් දාලා හරි රෝගිය අරගෙන එනවා. දැන් කැනියුලා දාන එකේ තිබෙන බරපතල තත්ත්වය ඔබතුමා දන්නවා. ඒක සාමාන්‍යයෙන් රෝහලේ සුළු සේවකයෙක් කරන්න ඉඩ දෙන්නේ නැහැ. එතකොට මම කියන්නේ දැන් අපි අඩුපාඩුකම් සහිතව ආරම්භ කළත් මේ ක්‍රියාවලිය ඉස්සරහට යනකොට ඔවුන්ට යම් කාල සීමාවක් තුල ඔවුන්ගේ පුහුණුව යථාවත් කරන්න කටයුතු කරන එක හොඳයි කියලා මම යෝජනා කරන නිසා මෙන්න මේ කරුණු තුන විශේෂයෙන්ම පසුගිය කාලය තුලදී අමාත්‍යංශය පැත්තෙන් ගත්ත හොඳ පියවරක් හැටියට අගය කරන්න කැමතියි. ඒ වගේම ගරු ඇමතුමනි රටක් හැටියට සෞඛ්‍ය පිළිබඳව කල්පනා කිරීමේදී අපට මුහුණ දෙන්න සිදුවන අභියෝග ගණනාවක් තිබෙනවා. පළවෙනි එක තමයි දැන් අපි ලෝකයේ විශේෂයෙන් දකුණු ආසියාවෙත් සමහර ආසියාවෙත් සෞඛ්‍ය සම්බන්ධයෙන් සමහර දර්ශකවලින් ඉදිරියෙන් හිටියට අලුතෙන් ලෝකයේ සෞඛ්‍ය පිළිබඳව කරන නිර්ණායකවලදී සමහර විට අපේ තත්ත්වයන් පල්ලෙහාට ගිහිල්ලා තිබෙනවා. උදාහරණයක් හැටියට මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා අපේ රටේ දැන් පැතිරෙමින් පවතින අපට තවමත් අභියෝගයක් හැටියට තිබෙන මේ දුෂ්පෝෂණ තත්ත්වය පිළිබඳව. ඔබතුමාම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉදිරිපත් කරපු සංඛ්‍යාලේඛන හැටියට ගත්තොත් අපගේ 2016 සංඛ්‍යාලේඛන මම ඉදිරිපත් කරන්නම් බර අඩු දරුවපත් 15.7% වාර්තා වෙනවා. ඒ වගේම අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් 17.3% උසට සරලන වයසට සරලන උස නැහැ. ඒ වගේම 15.1%කට කෘෂ වීම නැත්තම් වයසට සරලන බර නැහැ. ඒ වගේම අනිත් පැත්ත ඒ වගේම මේ දරුවන්ගෙන් අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් 15.1%ක් රක්තහීනතාවයෙන් පෙළෙනවා කියලා අමාත්‍යංශයෙන් වාර්තා කරනවා. එතකොට මෙන්න මේ සංඛ්‍යාව ගත්තොත් එහෙම ටිකක් බරපතල තත්වයක් 15.17% අතර ප්‍රමාණයක දරුවන් අපේ රටේ කිසියම් වූ ආකාරයක, ඒ කියන්නේ දරුවෝ 6 දෙනාගෙන් එක්කෙනෙක් කිසියම් වූ ආකාරයක මන්දපෝෂණ තත්වයෙන් පෙළෙන එක. ඒ වගේම මෙතනින් එහාට කල්පනා බැලුවොත් එහෙම අවුරුදු 10-19 අතර මේ නව යෞවන වියේ පසුවන දරුවන්ගේ මේ විදිහට වයසට ගැලපෙන උස නොමැති දරුවන් ප්‍රමාණය 13.5% විදිහටත් බර අඩු වීම 26.9% විදිහටත් ඇනීමියා තත්ත්වය මත රක්තහීනතාව 8.5% විදිහට වාර්තා වෙනවා. ගර්භණී මාතාවන් අතරදී මේ උස අඩු වීම 14.4%කුත් අර BMI යගේ පහත ඉඳීම 21.5%කුත් ඇනීමියා තත්ත්වයේ 31.8%කුත් කියන්නේ ලේ අඩු ගර්භණී මාතාවන් 3/1 වාර්තා වෙලා තිබෙනවා. ඒතකොට මේ මෙන්න මේ සංඛ්‍යාලේඛන පිළිබඳ අවධානය යොමු කිරීමේදී ගරු ඇමතුමනි අපි මාතෘ මරණ අඩු කරගෙන තිබෙනවා, ලදර මරණ අඩු කරගෙන තිබෙනවා, ඒවයි අපි කාලයක් තිස්සේ සෞඛ්‍ය වෙනුවෙන් කරපු මැදිහත්වීමේ ප්‍රතිඵල අත්පත් කරගෙන තිබෙනවා. නමුත් අපේ මගහැරුණු නැත්නම් යම් කිසි ආකාරයක අපේ ප්‍රමුඛතාවයෙන් නොලැබුණු ශේත්‍රයක් විදිහට දැන් මේ විවිධාකාර එක පැත්තකින් මන්ද පෝෂණය, අනිත් පැත්තේ මේක ඇතුළේම තිබෙනවා අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගේ 1%ක් ස්තුලතාවෙන් පෙළෙනවා. අවුරුදු
මේ 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 ගර්භණී මාතාවගේ සියයට විසි හතරක් ස්තුලතාවෙන් පෙළනවා. එතකොට මෙන්න මේ මන්දපෝ මේ මේ අදුෂ්පෝෂණයේ තිබෙන අන්ත දෙකෙන්ම පෙළන රටක් බවට අපි පත් වෙමින් යනවා. එතකොට මෙන්න මේ දුෂ්පෝෂණ තත්ත්වය ජයග්‍රහණය කිරීම අපි ඉස්සර අභියෝගයක් හැටියට තිබෙනවා කියලා මම කියන්න කැමතියි. ඊළඟට ඊළඟ කාරණේ තමයි මේ බෝනෝ රෝග සම්බන්ධයෙන් ඇති වෙලා තිබෙන තත්ත්වය ගත්තොත් එහෙම ඒකත් අපි ඉතා වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතුයි. සාමාන්‍යයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන හැටියටම අපේ රටේ අවුරුදු 20ට වඩා වැඩි ජනතාවගෙන් හතරෙන් එකක් කුමන හෝ බෝනෝ රෝගයකින් පෙළෙනවා. අවුරුදු 60ට වඩා වැඩි ජනතාවගෙන් 7.7% හෘද රෝගයෙන් පෙළෙනවා. කවරෝ හෘද රෝගයකින් 30%ක් අධික රුධිර පීඩනයෙන් පෙළෙනවා. ඒ අයගෙන් 21%ක් බෙහෙත් ගන්න ප්‍රතිකාර ගන්නේ නැහැ. වැඩිහිටි පිරිමින්ගෙන් 25%ක් අධිබර, 34%ක් කාන්තාවන්ගේ අධිබර. ඒතර මේ සාමාන්‍ය මීට අවුරුදු 2කට කලින් තිබුණු සංඛ්‍යා ලේඛන. දැන් මේකේ තිබෙන කතාව තමයි මේ බෝනෝන රෝග මේ ජනතාව හෘද ආබාධ හෝ පිළිකා හෝ අධික රුධිර පීඩනය හෝ දියවැඩියාව හෝ එක පැත්තකින් මේවස් අර මුදල් තමන්ගේ පොකට් එකේ තියෙන මුදල් වියදම් කරලා ගන්න රෝග. ඒ වගේම මේ රෝග වලට ප්‍රතිකාර කිරීමේදීත් අපේ භාණ්ඩාගාරයේ තියෙන මුදල් තමයි වියදම් වෙන්නේ. ඒ නිසා රෝගයට ගොදුරු වෙන්නත් රෝගයට ප්‍රතිකාර කරන්නත් මේ රටේ ජනතාවගේ මුදල් වියදම් වෙන රෝග තත්ත්වයක් තමයි මේ පෙන්නුම් කරන්නේ. එතකොට අපිට දැන් ඉතාම ඉක්මනට මෙන්න මේ බෝ නොවන රෝග පිළිබඳව මේ අභියෝගයේ ජයග්‍රහණය කළ යුතුව තිබෙනවා. තුන්වෙනිද මම ගන්න කැමති අපිට තවමත් විශ්ස ගන්න බැරි මේ නිදන්ගත වකුගඩු රෝගය සම්බන්ධ ප්‍රශ්නය. ජනාධිපතිතුමා සෞඛ්‍ය මන්ත්‍රීලා ඉන්න කාලෙත් එතුමා ජනාධිපතිතුමා වුණාත් පස්සේ ඔබතුමාත් විවිධාකාරයේ වැඩපිළිවෙල අනුගමනය කළා. නමුත් තවමත් මේ රෝගයට නිශ්චිත හේතුව හොයාගන්න අපි අසමත් වෙලා තිබෙනවා. ඒක මේ රෝගයට ප්‍රතිකාර කිරීමේදී අත්‍යවශ්‍ය සාධකයක් මේ රෝග සාධකය හොයාගන්න එක. නමුත් අපි අසමත් වෙලා තිබෙනවා. ඒ නිසා දැන් මේ කලින් නම් අවුරුදු 60ට වඩා වැඩි රෝගීන් වාර්තා වුණා. දැන් අවුරුදු 7, 8, 10 දරුවොත් වග්ගර රෝගීන් හැටියට වාර්තා වෙන්න පටන් ගන්න තිබෙනවා. ඒක මම හිතා රටක් හැටියට අපි ජයග්‍රහණය කළ යුතු අභියෝගයක් ලෙස අපි ඉස්සරහ තිබෙනවා කියලා කියන්න කැමතියි. හතරවෙනි කාරණේ තමයි බෝන් රෝග සම්බන්ධයෙන්ුත් විටින් විට පැතිරීමේ වසංගත රෝග. තවමත් අපි සමත් වෙලා නැහැ ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වශයෙන් විස්තුමක් හොයා ගන්නට. දැන් 2017 අවුරුද්ද ගත්තොත් එහෙම ඒත් ඩෙංගු රෝගීන් 186,000 අතර වාර්තා වෙලා තිබෙනවා. මරණ 400ක් වාර්තා වෙලා තිබෙනවා. මේ ගත වෙච්ච මාස 3 දල වශයෙන් ඩෙංගු රෝගීන් 11,890ක් ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තිබෙනවා. එතකොට මේ අවුරුද්දෙන් අවුරුද්දට වැනි වසංගත තවමත් අපි ඉස්සරහ පවතිනවා. අපි ඒක අභියෝගයක් හැටියට බාර ගන්න ඕන. ඊළඟ එක තමයි අපි මේ අයවැය විශාල මුදල් ප්‍රමාණයක් සෞඛ්‍යසේ සඳහා වියදම් කරාට අමතුමා දන්නවා මේ වෙනකොටත් අපි ඒ කියන්නේ ජනතාවගේ පොකට් එකෙන් සෞඛ්‍ය සඳහා වියදම් කිරීම සාපේක්ෂව වැඩි රටවල් ගොන්නට තමයි අයිති වෙලා තිබෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන හැටියටම දැන් උදාහරණයක් හැටියට මේ දකුණු ආසියානු දකුණු සහ නැගෙන මේ අග්නි ආසියානු කලාපේ නැගෙනහිර ටිමෝරය තමන්ගේ සාක්කුවෙන් ජනතාව සෞඛ්‍යයට වියදම් කරන්නේ 10%යි. තායිලන්තේ 12%යි. මාලදිවයිනේ 18%යි. බූතානේ 25%යි. අපි 42%ක් වියදම් කරනවා. ඒතකොට සෞඛ්‍ය සඳහා හැමදාම අයවැයෙන් මෙතරම් මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තිබියදීත් ජනතාවට තමන්ගේ සාක්කුවේ සෞඛ්‍ය සඳහා වියදම් කරන්න වෙලා තිබෙන්නේ ඇයි? මේ ප්‍රශ්නේ අපි උත්තරයක් හොයන්නට ඕනේ. මොකද දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේ ජනතාව තමන්ගේ පොකට් එකෙන් සෞඛ්‍ය සඳහා වියදම් කරනවා කියලා කියන්නේ එක්කෝ ඩිස්පෙන්සරි එකකින් බෙහෙත් ගන්න නැත්නම් චැනල් සර්විස් එකකට නැත්නම් ඖෂධ මිලදී ගන්න. එහෙම නැත්නම් රෝග පරීක්ෂණ සඳහා. එතකොට දැන් මේකේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි ගරු ඇමතුමනි, සාමාන්‍යයෙන් අපේ රටේ නේවාසික රෝගීන්ගෙන් 96%ක් පමණ රජයේ රෝහල් නිතර ප්‍රතිකාර ගන්න. හැබැයි බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ගැනීමේදී දැන් මේ පෞද්ගලික අංශයේ මැදිහත් වීම 50%කට වඩා වැඩි වෙලා තිබෙනවා. දැන් ගත්තොත් මේක නේ 54-46 මට්ටමට ළඟා වෙමින් තිබෙනවා. ඒ කියන්නේ දැන් අපේ බාහිර රෝගී අංශය, නේවාසික අංශය පිළිබඳව රජයේ රෝහල් පිළිබඳව ජනතාවගේ විශ්වාසයක් තිබුණත් බාහිර රෝගී අංශයේ තිබෙන තදබදය, ඒ වයිදී වෛද්‍යවරුන් රෝගියෙක් කෙරෙහි දක්වන්න ලැබෙන කාලය, ඒ සියලු කාරණා නිසා සහ අනිත් පැත්තෙන් OPD විවෘත කළ තිබෙන වෙලාව, ඒ සියල්ල විසින් තමයි මේ ජනතාව පෞද්ගලිකව ප්‍රතිකාර ගන්න යොමු වෙලා තිබෙන්නේ. ඒ වගේම අපි දැන් මේ ඖෂධ සඳහා විශාල පිරිවැයක් භාණ්ඩාගාරයෙන් දැරුවත් තවමත්
මම හිතන්නේ එක රෝහලක් වටේ තියෙන එක ෆාමසියක්වත් වැහිලා නැහැ පාඩුයි කියලා. ඒ වගේම එක පරීක්ෂණාගාරයක්වත් වැහිලා නැහැ. එතකොට මෙන්න මේ ජනතාවගේ පොකට් එකෙන් වියදම් කරන්න තිබෙන අවස්ථා සීමිත කරන්නේ කොහොමද කියන එක පිළිබඳවත් අපි සලකා බැලිය යුතුයි. මොකද මේ 42ක් ජනතාවට වියදම් කරන්න සිද්ධ වෙනවා කියලා කියන්නේ ඒක සෞඛ්‍ය දර්ශක පැත්තෙන් ගත්තොත් ඉතා හොඳ එකක් නෙමෙයි. ඊළඟට අපට තිබෙන අභියෝගයක් තමයි ගරු මන්ත්‍රීතුමනි, දැන් මේ මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කිරීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කරමින් යනවා. හැමදාම කිලෝ 100 ගණන් කිලෝ 100 ගණන් අත්අඩංගුවට ගන්නවා. ඒක හොඳයි. ඒ ජාවාරම මර්ධනය කරන්න නම් අනිවාර්ය වශයෙන් එවැනි වැටලීම් කරන්නට ඕනි. හැබැයි ඒ වැටලීම් කිරීම මාධ්‍යවල පෙන්නුම් කරලා ඒ පිළිබඳව ජනතාවගේ අවධානය දිනා ගන්නා වගේම ඒකෙන් සතුටු වෙලා අප්පුඩි ගහලා ත්‍රිල් එකක් අරගෙන පැත්ත කරලා ඉන්න සෞඛ්‍ය අමාත්‍යාංශයයි තියක් නැහැ. ඒ තමයි මේ මත්කුඩු වලට ඇබ්බැහි වෙන වරක් හෝ ඇබ්බැහි වෙච්ච තරුණයන් හෝ තරුණියන් ඔවුන් මේකෙන් මුදවා ගන්නට ඔවුන් පුනරුත්ථාපනය කිරීමේ වගකීම තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට. නැත්තම් මේ STF එක අල්ලනකොට ගිහිල්ලා මාධ්‍ය අරගෙන ගිහිල්ලා බොහොම උජාරුවට කෑ ගහන්න පුළුවන්. නමුත් ඒකේ අනිත් ප්‍රතිඵලය පිළිබඳව, ඒ කියන්නේ ඒට ගොදුරු වෙන තරුණයා පුනරුත්ථාපනය කිරීමේ විද්‍යාත්මක වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ඕන සෞඛ්‍ය අමාත්‍යාංශය. මම හිතන්නේ ඒක NGO වලටවත් INGO වලටවත් නැත්තම් අපේ ආගමික ස්ථාන වලටත් බාර දීලා හරියන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපේ රටේ 2017 ගත්තොත් ගෞරව ඇමතුමා ලක්ෂයක් අතරංගුවට පත් වෙනකොට මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි නිසා 2700යි පුනරුත්ථාපන වෙලා තිබෙන්නේ. ඒ පුනරුත්ථාපන කඳවුරු දැන් සාමාන්‍යයෙන් කියනවා ආරක්ෂා අමාත්‍යාංශය පවත්වාගෙන යන පොළොන්නරුවේ කඳ කාඩුවල තිබෙන එක හොඳයි කියලා. නමුත් දැන් ඒකෙත් 250කට ඉන්න පුළුවන් තැනකට දැන් ටිකක් 1000කට ආසන්න ප්‍රමාණයක් දාලා තියෙනවා. මේකේ මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්, මොකද මේ මත්කුඩු වලට ඇබ්බැහි වෙච්ච කෙනෙකුට ඊළඟට එන ශරීර ඇති වෙන ශරීරයේ ශාරීරික සහ මානසික ඇති වෙන වෙනස්කම් වලට විද්‍යාත්මකව ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙල, පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙල අනිවාර්ය රජයක් හැටියට බාර ගන්න ඕන. එහෙම නැත්නම් ඒකෙන් එන ප්‍රතිවිපාක ඉතාම භයානකයි කියලා මම කියන්න කැමතියි. ඉතින් මෙන්න මේ වගේ අපිට මේ මෑත කාලයේ මතුවෙච්ච අභියෝග ගණනාවක් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ පිළිබඳ අවධානය යොමු කරලා මම හිතනවා මේ සඳහා කඩිනම් සහ ස්ථිරසාර වැඩපිළිවෙලක් මේ ප්‍රශ්නවලට උත්තර ලබා දෙන්නට අනුගමනය කරයි කියලා. ඊළඟට ශේෂ්ත්‍රයේ පැනගිලා තිබෙන එක එක ශේෂ්ත්‍රවලට බලපාන ගැටලු කීපයක් පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරනවා. දැන් අපේ රටේ මේ අක්ෂිරෝග සම්බන්ධයෙන් තිබෙන අවධානයක් ටිකක් වැඩි වෙලා තිබෙනවා. අක්ෂිරෝගත් ඇත්තටම යම් ප්‍රමාණයකට වැඩි වෙලා තිබෙනවා කියලා වාර්තා වෙනවා. නමුත් ඔබතුමා පිළිගන්නවා ඇති මේ අක්ෂිරෝග විශේෂඥයන් අපට ඉන්න ගණන ප්‍රමාණවත් නැහැ. ඒක හැමදාම වෙලා තියෙන, මට මේ සංඛ්‍යාල එක ඉදිරිපත් කරන්න පුළුවන්. 1987 ඉඳලා 2018 වෙනකන් ගත වෙච්ච වසර 30 ගණන තුලම අපි අක්ෂි වෛද්‍ය විශේෂඥයන් 106යි හදලා තියෙන්නේ. ඒ 106නුත් දැන් 57යි රජයේ රෝහල් වල වැඩ කරන්නේ. 27ක්ම ඉන්නේ අපට ස්ථාන මාරු කරන්න බැරි එන් ස්ටේෂන් වල. ඒ වගේම දැන් අපි 2020ට ගණන් හදලා බැලුවොත් අඩුතරමේ අක්ෂිරෝග විශේෂඥයන් 49කවත් හිඟයක් පවතිනවා. මේ බෙදලා ගිහිලා තින්නේ කොහොමද ගරු ඇමතුමනි? බස්නාහිර පළාතේ 21ක් ඉන්නවා. දකුණු පළාතේ 9ක් ඉන්නවා. බස්නාහිර පළාතේ 21ක් හිටියට කළුතර රෝහලේ නෑ, ඒක පුරක් පාඩුයි. දකුණේ 9ක් ඉන්නවා. සබරගමුවේ 3යි ඉන්නේ. උතුරු මැද 5යි ඉන්නේ. උතුරු මැද 3යි ඉන්නේ. වය පළාතේ 5යි ඉන්නේ. මධ්‍යම පළාතරම 9යි ඉන්නේ. ඌව පළාතර කවුරුවත් නෑ. ඌව පළාත 3ක් ඉන්නවා. නැගෙනහිර පළාතේ කවුරුවත් නෑ. උතුරු පළාතේ 4ක් ඉන්නවා. මේ විදිහට තමයි මේ ඉන්න ප්‍රමාණය බෙදලා ගිහිලා තිබෙන්නේ. දැන් මේ තිබෙන ගැටලුව මේ විශේෂඥ වෛද්‍යවරුන් තෝරා ගැනීම සඳහා නැත්තම් ඔවුන්ට පුහුණුව ලබා දීම සඳහා පවත්වන විභාගය පවත්වන්නේ අවුරුද්දට එක සැරයක්. ඒකෙනුත් අවුරුද්දකට 14ක් විතර තමයි ගන්න. ඒතර මේ සංඛ්‍යාව වැඩි වෙලා නැහැ. මේකේ තිබෙනවා නම් ගැටලුවක් ඔවුන්ට පුහුණුවීම ලබා දීම සඳහා රෝහල් නැහැ කියලා මම හිතන්නේ අපිට යෝජනා කරන්න පුළුවන්. කුරුණෑගල, අනුරාධපුරේ, බදුල්ල, රත්නපුර, බඩකලපු වගේ රෝහල් වලට පුහුණුව ලබා දෙන්න පුළුවන්. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලන්න කැමතියි මෙන්න මේ අක්ෂිරෝග විශේෂඥයන් සම්බන්ධයෙන් මවුන් ප්‍රමාණය වැඩි කිරීම සඳහා ඇත්තටම කළ යුතුව තිබෙන්නේ රෝහල් ප්‍රමාණය වැඩි කරලා ඔවුන් බඳවා ගැනීම, එහෙමනම් අවුරුද්දකට දෙස්රයක් කරන එක. මේ ප්‍රශ්නයම පැන්නගිලා තිබෙනවා ඔබතුමා දන්නවා ඇති ප්‍රසව හා නාරි රෝග විශේෂඥයන් සම්බන්ධයෙන්.
ඒ අයගේ තින්න ප්‍රමාණය අපේ තිබෙන අවශ්‍යතාවයට ප්‍රමාණවත් නැහැ. හැබැයි අවුරුද්දේ කසර එක්සෑම් එක තියන්නේ. එතකොට මේ ගන්න ප්‍රමාණය ඉතාම සීමා සහිත වෙලා තියෙන්නේ. මේක ගන්න බැරි වෙන හේතුවක් නැහැ. මේක මොකක් හරි කොලෙජ් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් ඒකත් මම හිතන්නේ අපි ඉක්මනට වැඩි කළ යුතුයි කියලා. ඒ වගේම තමයි මේ දැන් අපිට මේ ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් පවත්වා ගන්නට නම් අපි කවුරුත් පිළිගන්නවා ඒ තුල ඉන්න කාර්ය මණ්ඩලය තෘප්තිමත්ව තියාගන්නට ඕනේ. ඒ කාර්ය මණ්ඩලයේ විශේෂඥ වෛද්‍යවරයාගේ ඉඳලා සුළු සේවකයා දක්වා සියලු දෙනාගේ මානසික තෘප්තිය ඇතුව වැඩ කරන්න තමයි අපිට අර ශාරීරිකව සහ මානසිකව රෝගී වෙච්ච ජනතාවට ප්‍රශස්ත සේවාවක් සපයන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් මේ වෙලාව වෙනකොටත් මුතුමා දන්නවා වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න කීපයක් පැන නැගිලා තිබෙනවා. මම හිතන්නේ තවමත් මේ ලබා දෙන මූලික වැටුප අපිට තවදුරටත් වැඩි කරන්න පුළුවන් නම් මේ වෛද්‍යවරු ප්‍රමාණයක් රටේ රඳවා ගන්න පුළුවන්. දැන් අපිට තියෙන මූලික ප්‍රශ්නයක් තමයි අපේ වෛද්‍ය පීඨකින් වෛද්‍ය පීඨවලින් 1100ක් එළියට ආවට ලංකාවේ රැඳෙන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒතකොට මේ අය රඳවා ගන්න නම් ඔවුන්ට ලැබෙන මූලික වැටුප ඊට වඩා වැඩි කළ යුතුයි කියලා අපි හිතනවා. ඒ වගේම තමයි දැන් පහුගිය කාලේ ඔවුන්ට මේ වැටුප් දීමනා ප්‍රශ්නය නිසාම පර්මිට් වාහන බලපත්‍රයක් ලබා දුන්නා. නමුත් ආණ්ඩුවේ හිටියටි වාහන බලපත්‍රය අතේ තියන් ඉන්න වෛද්‍යවරුන්ටත් ඒ පර්මිට් එක කැන්සල් කරා. දැන් මේක අතේ තියාගෙන ගෙදර ඉන්නවා. ඒ වගේම තමයි පර්මිට් එක කැන්සල් වුණාට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය පර්මිට් නිකුත් කරනවා. දැන් මෙන්න මේ දැන් අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන්න පුළුවන් නම් අපි කියන්නේ කරුණා කරලා මේ අයට ලබා දෙන වැටුප් පිළිබඳවත් අවධානය යොමු කරලා මේ පර්මිට් එකෙන් වාහනයක් ගෙනා ගන්න අවස්ථාව ලබා දෙන්න කියලා. ඒ වගේම දැන් මේ වෛද්‍යවරු වැඩ කිරීමේදී ඔවුන්ට මේ සේවා පවත්වා ගන්නකොට කාර්ය මණ්ඩලයේ ප්‍රමාණවත් නොවීම ගැටලුව පැන නැගිලා තිබෙනවා රෝහල් ගණනාවකම. ඒ වගේම තමයි ඔබතුමා දන්නවා දැන් මේ වෙනකොට හෙද නිලධාරීන් වැඩ වර්ජන ක්‍රියාමාර්ග නිරත වෙනවා ඊයේ සහ අද. ඔවුන් ඉදිරිපත් කරන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. විශේෂයෙන්ම අපේ රටේ මේ සෞඛ්‍ය සේවා පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන හෙද හිඟයක් තිබෙනවා. අඩුතරමේ මේ සේවාව තව විධිමත් කරන්නට නම් තව 25,000ක්වත් අපි බඳවා ගත යුතුයි කියලා අපි හිතන්නේ. දැන් ඉන්න ප්‍රමාණය දෙගුණයක් කරන්නට ඕනේ. ඉතින් මේ ඉන්න හෙදියන් ඇත්තටම ඔවුන් ලොකු සේවාවක් සිද්ධ කරනවා. දැන් මේ නිලැඳුන් දීමනාව සම්බන්ධ ප්‍රශ්නයක් පැන නැගිලා තිබෙනවා. ඒ වගේම ඔවුන්ට ලැබෙන අනිත් දීමනා සම්බන්ධයෙන් තමයි මේ වැඩ වර්ජනය පැන නැගිලා තිබෙනවා. මම හිතන්නේ මේකට මැදිහත් වෙලා ඒක ඉතාම ඉක්මනට නිවැරදි කළ යුතුයි. මොකද ඔවුන්ට ඒ තමන්ගේ ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය කරන මූලික පහසුකම් ටික ලබා දුන්නොත් තමයි ඔවුන් තෘප්තිමත් සේවාවක් තමන් හැමෝට එන රෝගියාට ලබා දෙන්නේ. ඒ වගේම දැන් මේ සුළු සේවකයන් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න කාර්ය මණ්ඩලයේ 50%කට වඩා වැඩි 54,000ක් විතර ඉන්නවා දැන් මේ සුළු සේවකයන්. ඔවුන් විටින් විට විවිධ ආණ්ඩු විවිධ ඇමතිවරු බඳවාගෙන තිබෙනවා. දැන් ප්‍රශ්නේ තිබෙන්නේ බඳවාගත්තට පස්සේදී ගත්තේ කොහොමද? එයාගේ අධ්‍යාපන සුසුකම් මොකද්ද කියලා කාලයක් ගියාට පස්සේ ප්‍රශ්න කරන එක තේරුමක් නැති වැඩක් වෙනවා. දැන් ඔබතුමාම දන්නවා ඇති පොළොන්නරුවෙන් ඒ කාලේ අරන් තිනවා 4,000ක් විතර. අධ්‍යාපන සුසුකම් මොකක්වත් නැහැ ගොඩක් අයට. දැන් කොහොම හරි කළා කාලයකට පස්සේ ස්ථිර කළා. හැබැයි 260 ගණක් ඉන්නවා ස්ථිර කරගන්න විදිහක් නැහැ. දැන් අවුරුදු 5ක් 6ක් මේගොල්ලෝ සේවාව සපයලා තිබෙනවා. ඒකෝර දැන් මම හිතන්නේ මේ වෘත්සම්තුත ඉල්ලීම තිබෙන්නේ ඒ ගත්ත විදිහේ අඩුපාඩුකම් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් ඔවුන් මේ සේවාවට ඇවිල්ලා යම් සේවාවක් සපයලා තිබෙන නිසා කොහොම හරි මේ අය රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරන තස්තිර කරන වැඩපිළිවෙලක් හදන්න කියලා ඉදිරියට මේ බඳවා ගැනීමේදී ඇත්තටම විධිමත් ආකාරයකට බඳවා ගැනීම සකස් කළ යුතුයි. එහෙම නැත්නම් වෙන්නේ හැමදාම මේ ප්‍රශ්න ඉතුරු වෙලා තිබෙනවා. ඊළඟට ඔබතුමා වෘත්ති සමිති නායකයෙක් හැටියට වෘත්ති සමිති වල සායන කාලයක් වැඩ කරපු කෙනෙක් හැටියට මේ වෘත්ති සමිති තිකරම කියන ඔබතුමාගෙන් මේ සාකච්ඡාවක් එහෙම ගන්න අමාරුයි කියලා. සමහර වෘත්ති සමිති ඔබතුමත් එක්ක සාකච්ඡා කරන්න උත්සාහ කළා. අමාත්‍යංශ ලේකම් එක්ක සාකච්ඡා කරන්න උත්සාහ කළා. බැරිමත අතිරේක ලේකම් කෙනෙක් හරි සාකච්ඡා කරලා තිබෙනවා. මම හිතන්නේ මේ වෘත්ති සමිති තුල ඒ සාකච්ඡා ලබා දෙනවා නම් මේ ප්‍රශ්න සැලකුතු ප්‍රමාණයක් විශ්ස ගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට ඔවුන් සාකච්ඡාවක් දෙන්නේ නැතිකොට තමයි අවසානයේ වැඩ වර්ජන වලට යන්නේ. සාමී යම් කිසි ආකාරයකට ඔවුන්ගේ තිබෙන හොඳ යෝජනා අරගෙන ඔවුන්ට තිබෙන ගැටළු පිළිබඳ අවධානය යොමු කරන්න පුළුවන් නම් අපි හිතනවා මේ වෘත්ති සමිති වලනුත් සේවාවක් අමාත්‍යංශය පැත්තට කරගන්න පුළුවන්. ඒ වගේම දැන් මේ අපිට හොඳ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාමේදී ගරු ඇමතුමා අපි එළියේ වැඩ ගොඩක් කරනවා. හැබැයි මම හිතන්නේ අපි අමාත්‍යංශය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. මට දැනගන්න ලැබිලා තියෙන හැටියට අමාත්‍යංශය ඇතුළේ පුරප්පාඩු ගන්නාවක් තිබෙනවා. විශේෂයෙන් පරිපාලන සේවාවේ මම දන්න හැටියට ඔබතුමා නිවැරදි කරන්න පුළුවන් මම වැරදි නක් පුරප්පාඩු 13ක් පමණ තිබෙනවා කියලා. මූල්‍ය ශේෂ්ත්‍රයේ පුරප්පාඩු 25% ප්‍රමාණයක් තිබෙනවා කියලා.
මෙන්න මේ අමාත්‍යංශ තුල තිබෙන පුරක් බව නිවැරදි කරගන්න. ඒ වගේම දැන් මම කතාව පටන් ගන්නකොටත් කිව්වා ඇමතුමා අවුරුදු 4ක් හිටියා. හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශ වගේ තැනක ලේකම් අවුරුද්දෙන් අවුරුද්ද මාරු වෙනකොට ඒක මේ අමාත්‍යංශ පරිපාලන කටයුතු වලට බාධාවක්. මම හිතන්නේ දැන් ලේකම්වරු 4ක් විතර මාරු වුණා කියලා. මම බලාපොරොත්තු වෙනවා දැන් වර්තමානින් ලේකම්තුමිය කාලයක් ඉඳී කියලා. එක්කෝ විශ්‍රාමයන් ආසන්න ලේකම්වරෙක් එන එකෙන් හරි එහෙම නැත්නම් වෙන මොකක් හරි හේතුවක් උඩ හරි අපිට මේ දිගින් දිගටම අමාත්‍යංශ ලේකම්වරු මාරු වෙනවා අඩුතරමේ මේක මේ තාක්ෂණික ශේෂ්ත්‍රයක් නිසා එන ලේකම්වරයාට අවුරුදු 3ක්වත් මේක ඉන්න පුළුවන්කම ලැබෙනවා නම් ප්‍රශ්න අඳුරාගෙන ඒකට මැදිහත් වීමේ පාසුවක් තිබෙනවා කියලා මම හිතනවා. රෝහල් පරිපාලනයේ පැන නැගිලා තිබෙන ගැටලු කිහිපයකත් තිබෙනවා. බොහෝ රෝහල් වල වැඩ බලන පත්වීම් තිබුණා යම් ප්‍රමාණයකට ඒක දැන් නිවැරදි කරගෙන යනවා. අපි ඉල්ලන්නේ මෙන්න මේකයි ඒ පත්වීම් ලබා දීමේදී රෝහල් පරිපාලනයට ඇත්තටම සුසුකම් සහිතව දාන්න. එහෙම නැත්නම් ඔබතුමාට පේනවා ඇති නුසුදුස්සන් පත් කරපු හැම තැනකම ප්‍රශ්න ඉතුරු කරලා තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ ගෙසරේ අයවැය විවාදෙදී මම මතු කරා ඔබතුමාට ජයවර්ධනපුර රෝහලේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් පිළිබඳව. ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයා පත් කිරීම ගැටලු සහගතයි. ඔහුට ඉල්ලන සුසුකම් නැහැ. ඔහුට ඒ අවශ්‍ය කරන විදිය පරිපාලන සුසුකම් නැහැ කියලා මම බොහොම පැහැදිලිව කිව්වා. එමතුමා ඒ වෙලාවේ උත්තරයක් දුන්නේ නැහැ.
ඔබතුමාට තව විනාඩියක් දෙනවා ගරු මන්තුමා.
මට විනාඩි 5ක් මම
ගන්නවා. කාගේ කාලයද ඔබතුමා ගන්න? රයිට් බොහොම ස්තුතියි.
ඒ සම්බන්ධයෙන් සේවකයන්ට ප්‍රශ්න පැන නැගුණා. අවසානයේ මොකද වුනේ? අභියාචනා අධිකරණ තීන්දුවක් දුන්නා මේ පුද්ගලයා සුසුකම් නැහැ කියලා. ඒ විතරක් නෙමෙයි. මේ පුද්ගලයා අධ්‍යක්ෂ තුරේ වැඩ කටයුතු කරන කාලේ මොකද කරේ? රෝහලේ මේ ඇඳහියපත් පරිගණකගත කරන්න කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරා. ඒක ලබා දීලා තිබෙන ටෙලි චැනලින් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනයට. මේකේ තියෙනවා මේ විගණන වාර්තාව. තමන්ගේ බිරිඳ ඉන්න අධ්‍යක්ෂකවරියක් හැටියට කටයුතු කරන ආයතනයට තමයි මේක ලබා දීලා තිබෙන්නේ. රුපියල් මිලියන 18කට ආසන්න මුදලක් රුපියල් මිලියන 17.67ක් ඒ ආයතන ලබා දීලා තිබෙනවා. මේකේ විගණන වාර්තාව තිබුණා. මෙන්න මේක මම කියන්නේ මේ නුසුදුසු පුද්ගලයන් විවිධ හේතු මත පත් කරාට පස්සේදී සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා මේ පත් කිරීම ලබා දීපු සුසු ඕන තරම් ඉන්නවා. ඒ අය පිළිබඳව අවධානය යොමු කරා නම් මේ ගැටලු පැනගින් නැහැ කියලා මම ඔබතුමාට කියන්න කැමතියි. ඒ වගේම මම ඊටම වේගෙන් අවධානය යොමු කරන ඔබතුමාට මෙන්න මේ පිළිකා රෝග නිවාරණ ශේෂ්ත්‍රයේ පැනගිලා තිබෙන ගැටලුවක් තිබෙනවා. ඔබතුමා දන්නවා ඇති දැන් මේ කොබෝල්ට් මැෂින් එක දැන් ඒක සාමාන්‍ය ලෝකයේ දියුණු රටවල නම් 1980-85 කාලේ තමයි මේක භාවිතයෙන් ඉවත් කරේ. මේ නිසාම සෞඛ්‍ය අමාත්‍යාංශය 2011-12 කාලේ තීන්දුවක් ගත්තා අලුත් මැෂින් එහෙම නැත්නම් ලීනියර් ඇක්සලරේටර් මැෂින් ගෙන්නන්න. ඒ ගෙන්නන්න යනකොට 2011-12 කාලෙදී ව්‍යාපෘතිය සකස් කරාට මේ ඒකට ස්පෙසිෆිකේෂන් හැදුවේ 2007 වගේ පරණ අවුරුද්දකට අනුකූලව. ඒ නිසා ගෙනාපු මැෂින් ඇත්තටම දැන් මේ සාමාන්‍ය ගත්තොත් මේ පිළිකා රෝග නිවාරණය ඒ තාක්ෂණයේ වේගෙන් ඉස්සරහට යන නිසා මේ මැෂින් ගෙන්නනකොට ඒක පරණයි. ඒ තාක්ෂණයේ පරණ යල් පැනලා තිබෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? දැන් මේ ඒක මේක තිබෙන දූෂණ නිසා මොකද මේක ලොකු මුදලක් මේකේ 2012 ඉඳලා වෙන් කර මුදල ගත්තොත් එහෙම රුපියල් මිලියන 7090ක මුදලක් වෙන් කරලා තිබෙනවා. ඒ නිසා මේ වංචා දූෂණ නිසා අමාත්‍යංශය නතර කළා. හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ දැන් මේ ශ්‍රී ලංකා කොලෙජ් ඔෆ් ඔන්කොලොජිස්ට්ලා කියනවා ඒගොල්ලන්ට ඕන කරන්නේ මේ තිබෙන ආයතන සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. මේ තිබෙන පිරිවිතරයන් සම්බන්ධ ප්‍රශ්නය. අමාත්‍යංශයේ නිලධාරීන් කීප දෙනෙක් තාම මුරණ්ඩු සහගතව මේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයටත් ඇහුම්කන් දෙන්නේ නැතුව පිරිවිතරයන් සකස් කරන පරණ ඒවා. පරණ ස්පෙසිෆිකේෂන්. එතකොට වෙන වැඩේ තමයි අපිට දැන් උදාහරණයක් හැටියට මේ යන්ත්‍රවල IMRT පහසුකම නැහැ. ඒ නිසා සාමාන්‍ය බෙල්ල හිස වගේ පිළිකා තිබෙන තැන්වලට ප්‍රතිකාර කිරීමේදී අපහසුතාවයක් වෙනවා. සාමාන්‍ය පිළිකා රෝගවලින් 70% විතර මේ වලට අදාළ ඒවා. කෝන් බීම් CT එක නැහැ. ඒ නිසා වෙන වැඩේ තමයි මේ යන්ත්‍ර අප්ග්‍රේඩ් කරන්න උනාට පස්සේදී එක යන්ත්‍රයකට සාමාන්‍ය කෝටි 19ක් විතර ඉල්ලනවා. මිලියන 190ක් විතර. මෙන්න මේ ප්‍රශ්නේ. ඒ නිසා මේකේ පිරිවිතරයන් හරියට සකස් කරා නම් ගැළපෙන තාලෙට මේ ප්‍රශ්නේ පැනගින්නේ නැහැ. ඒ නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මෙන්න මේ පිළිකා රෝග නිවාරණයේදී ඇති වෙලා තිබෙන ගැටලුව සම්බන්ධයෙන්. ඒ වගේම
ගරු ඇමතුමනි, මම වේගයෙන් අවධානය යොමු කරන ඔබතුමාට මේ දැන් පැන්නගිලා තිබෙන ආයුර්ද ශේෂ්ත්‍රයේ ප්‍රශ්න කීපයක් පිළිබඳවත් අපිත් පාර්ලිමේන්තුවේ වාර කීපයක් සාකච්ඡා කළා. මේ රැකියාව විරහිත ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් පිළිබඳව ඒ අනුව එයයි 900 දිනක් බඳවා ගන්නට කටයුතු කරා. නමුත් ප්‍රශ්නේ තියෙන රැකියාව ලබා දීලා තියෙනවා මම දන්න හැට 650ක් විතර. දැන් මේ අවුරුද්දෙත් තව 380ක් දැන් රැකියාව විරහිතව ඉන්නවා. 380ක් 2019 ජූලි විතර වෙනකොට 600ක් විතර මේක වැඩි වෙනවා. ඒ නිසා මේ අපි ඇත්තටම අවුරුද්දෙන් අවුරුද්දට මේ විදිහට කැබිනට් පත්‍රිකා දාලා වෛද්‍යවරු බඳවා ගැනීම නෙවෙයි මම යෝජනා කරන්නේ. අපි බලමු ආයුර්වේද වෛද්‍යවරු කොපමණ ප්‍රමාණයක් මේ රට ඕනද කියලා, විශේෂයෙන් අපේ සංචාරක හෝටල් වලට සානි ශේෂ්ත්‍ර වලට අවශ්‍ය කරන ආයුර්වේද වෛද්‍යවරු ප්‍රමාණය අපි කාඩර් එක බලලා බඳවා ගැනීම සිද්ධ කරමු. එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ විසඳන්න හම්බෙන්නේ නැහැ. අදත් ගිහලා බැලුවොත් එහෙම මම දැක්කයි පුවත්පත් වලට වාර්තා කළා තිබෙනවා බදුරරි රෝහලේ ආයුර්වේද සායනයේ වෛද්‍යවරයෙක් නැහැ. ඒ නිසා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ හිඟයක් තිබෙනවා. ඒ හිඟයට අපි මේ බඳවා ගැනීම ප්‍රමාණවත් නෑ කියලා තමයි කියන්න වෙන්නේ.
ඔබතුමාගේ කාලය අවසන්යි කරමු මන්තුමා.
හොඳයි, මේ තව එක විනාඩියක් දෙන්න. ඒ වගේම මේ මම කැමතියි ඔබතුමාගේ අවධානය යොමු කරන්නට මේ හෝමියෝපති වෛද්‍ය සභාව සම්බන්ධයෙන්. ඒකත් අපි පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළා. නඩු තීන්දුවකුත් තියෙනවා. ඒ නඩු තීන්දුවට අනුකූලව කටයුතු කරන්න කියලා. එහෙම නැත්නම් මේ ශේෂ්ත්‍රය අපට අහිමි වෙනවා. සහ මේ නුසුදුස්සන් මේ ශේෂ්ත්‍රයට පැන නැගිලා ඇවිල්ලා මේ ශේෂ්ත්‍රයේම කඩාවැටෙන තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා මේ තව ඉදිරිපත් කරන්න කරු ගන්නවත් තියෙනවා. නමුත් වෙලාව තියෙන සීමිතකම නිසා මම මෙතෙන් නතර වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.